ඊළඟට ගරු ඩොක්ටර් රාජිත් සේනාරත්න මහත්මයා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු 28ක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ අයවැය විවාද වලට සහභාගී වුණු මට අද මේ විවාදයට සහභාගී වෙන්නේ මේ නූතන ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ඛේදජනක තත්වයකට රට වැටිලා තිබෙන මොහොතක ඉදිරිපත් කරන ඉන්ඩරිම් අයවැය ලේඛනයක් පිළිබඳව කතා කිරීමටයි. එතකොට අද මේ රට ඉතාමත්ම ඛේදජනක තත්වයකට පත්වෙලා මිනිස්සු ඉතාමත්ම අසරණ වෙලා තියෙන තත්වයකට අපිට සම්ප්‍රදායික විදිහට දේශපාලනය පිළිබඳව අපිට දකින්නට බෑ. අපි මේ පිළිබඳව අපි කොයි විදිහටද මෙතනින් මේ ජනතාවත් මේ රටත් ගොඩගන්නේ කියන එක උඩ තමයි අපි කතා කරන්නට වෙන්නේ. එනිසා වින්සන් චර්චිල් වරක් කියනවා, "Never let a good crisis go to waste." හොඳ අර්බුදයක් ඇති වුණාම ඒක අතහරින්න එපා, ඒක නැති වෙලා යන්න දෙන්න එපා. ඒකේ හොඳ තත්ත්වය ගන්න. දැන් බං කියනවා ජපානය. එදා හිරෝෂිමා නාගසාකි බෝම්බ වලට විසුණු ජපානය තමයි අද මේ තරමට අද ලෝකයේ ඉහළම ආර්ථිකයක් බවට දියුණු වුණේ. ඒ වගේම බෙදා වෙන් කරපු ජර්මනිය නාසින් තුලින් විනාශ වුණු සුන්නත් දූලි වුණ ජර්මනිය ඒ අර්බුදය උඩ තමයි අද මේ තරම් ප්‍රබල රාජ්‍යයක් සහ ආර්ථිකයක් බවට පත් වුණේ. අපිට ඒ වගේම පසුගිය කාලේ අපි දැක්ක මේ වගේ 1997 වගේ කාලයේදී ඉන්දියාවේ තායිලන්තයේ මේ වගේම ආර්ථික මහා ව්‍යසනයකට පත් වුණා. නමුත් ඔවුන් ඒ ඇති කරගත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුලින් අද ඒ තිබුණටත් වඩා ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ඒ රටවල් ගොඩනගත්තා. එහෙමනම් අපි ඉගෙන ගන්න ඕනේ අන්නේ දේවල් වලින්. එතකොට මේ අර්බුදය කොච්චර දරුණුද කියතොත් අද ලෝකයේ ආර්ථික විශේෂඥයෝ කතා කරන්නේ මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යනු කළමනාකරණය නොකරන්නේ කෙසේද, ආර්ථිකයක් කළමනා නොකරන්නේ කෙසේද කියලා කොහේ හරි අධ්‍යයනයක් කරනවා නම් හොඳම රට ශ්‍රී ලංකාව. ඒ වගේ කළමනාකරණයෙන් අන්තිම පහත් තත්වයකට වැටුණු රටකයි අපි මේ අද ජීවත් වෙන්නේ. හැබැයි මේකෙදි එක ත්‍රිදි රේඛාවක් මතුවෙලා තියෙන මේ මුළු අර්බුදයේ මාත්‍රේ. ඒක තමයි මෙතෙක්කල් මිනිස්සු හිතපු විදිහට ඇරෙන්නට අලුතෙන් හිතන්නට පුළුවන්. මෙතෙක්කල් ඉතිහාසයේ කරන්නට බැරි වුණු ප්‍රතිසංස්කරණ නැවත මේ රටේ ප්‍රතිසංස්කරණ කිරීමට හැකියාවක් අද උදා වෙලා තියෙනවා. එතකොට මෙම අයවැය කතාවේ අපේ ජනාධිපතිතුමාගේ කතාව කියවනකොට තේරෙනවා ඒකෙන් එකක් තියෙන්නේ, මේක අවුරුදු 74ක තිස්සේ ආපු දෙයක් නෙවෙයි, පසුගිය අවුරුදු දෙකහමාරද ඇති වුණ අර්බුදයක්. ඒ වගේම මේක 225 දෙනාම වග කියන එකක් නෙවෙයි, මේකට වග කිය යුතු නායකින් වග කිය යුතු නිලධාරීන් වෙනම ඉන්නවා. ඒ අය ගැන ඉදිරියේදී අපි හොයා බලන්නට ඕනේ. දැන් මේකට හේතු මොනවද? එකක් තමයි විදේශ ආයෝජන වලට අපේ රටේ ඇති සංස්කෘතිමය විරෝධය. විදේශ ආයෝජනයක් ආවොත් හම්බන්තොට මිලියන 9250ක් අවුරුද්දකට ගෙවන්න තියෙනවා, 2025 ඉඳලා 25000ක් ගෙවන්න තියෙනවා. ඒක අරගෙන ඉන්දියාවත් එක්ක හරි චීනයත් එක්ක ඒක සම්බන්ධ වෙනකොට කියනවා විකුණනවා. වරායේ කොටසක් අපි ආයෝජන ගෙනල්ලා ඒක හදිගස්සනකොට කියනවා විකුණනවා. ඒ කියන්නේ ඔක්කොම විකුණනවා. දැන් මක්තල දෙන්න දුන්නේ නැහැ ඉන්දියාවත් එක්ක ඒකාබද්ධ ව්‍යාපාරයක් වහගෙන ඔහේ ඉන්නවා. අද ඉන්දියාවත් එක්ක එක්ක වුණා නම් උතර ගුවන් යානා එනවා. ඒවයි විශාල රැකියා ඇති වෙලා ආර්ථිකය වර්ධනය වෙනවා. අනිත් එක අපේ තියෙන ණයතුරුස් ඒගොල්ලෝ මගේ මාර්ගයෙන් ගෙවා ගන්නට තිබුණා. ඒව නැතුව අපි තියාගෙන ඉන්නවා, කිසිම දෙයක් කරන්නෙත් නැහැ, තවමිනියෙක් එක්ක අවුවෙලා කරන්න දෙන්නෙත් නැහැ. මෙන්න මේ සංස්කෘතියෙන් තමයි අපි මෙදෙන්නට ඕනේ. දෙවැනි එක තමයි පුද්ගලීකරණයට එරෙහිවීම. මේ රටේ හිතන්නේ පුද්ගලික අංශය කියන්නේ මහා ව්‍යාග්‍රේ. පුද්ගලික අංශය කියන්නේ මහා හතුරෙක් නෑ. පුද්ගලික අංශය තමයි ඇත්තටම ආර්ථිකයක එන්ජිම. එතකොට මේ පුද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් ඒකාබද්ධ වෙන හැටි, එකට වැඩ කරන හැටි අපි අවබෝධයක් ඇති කළා. පුද්ගලික අංශය රාජ්‍ය අංශයයි කියන්නේ දෙකක් නෙවෙයි, එකකම කොටස් දෙකක් විදිහට අපි සැලකෙන්නට ඒ මානසිකත්වයට එන්න ඕනේ. අනිත් එක තමයි ජනප්‍රියවාදී දේශපාලනය. මේක හැමදාම තිබුණා. දැන් මේකේ ව්‍යූහාත්මක හේතු මොනවාද? එකක් තමයි අපේ රටේ දුන්න මැතිවරණ පොරොන්දු. එක සැරේකට කියනවා හාල් සේරු දෙක නිකන් දෙනවා, හාල් සේරුවක් නිකන් දෙනවා, හඳෙන් හාල් ගේනවා, 3.50ට පාන් දෙනවා, මේ වගේ. එතකොට නොමිලේ පොහොර, එතකොට බදු අඩු කරන ඒවා. මේව කරාම අන්තිමට වුණේ මොකද්ද? රජයේ ආදායම අඩු වුණා, මූල්‍ය හිඟය වැඩි වුණා, රජයේ ණය වැඩි වුණා, මුදල් මුද්‍රණය කරන්නට පටන් ගත්තා. එතකොට උද්දමනය වැඩි වුණා. එතකොට අනිත් එක තමයි රජයේ රැකියා. පුරප්පාඩු තියුණත් නැති වුණත් රාජ්‍ය ආයතන පුරවනවා රස්සාවලට තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන්. එතකොට 2021 රජයේ ආදායමෙන් 86%ක් අපි ගෙවුවේ මොනවටද? වැටුප් ගෙවන්නට. 71%ක් ගෙවුවේ මොනවටද? ණයයි පොලි ණයවල පොලි ගෙවීමට. ණයත් නෙවෙයි පොලි ගෙවීමට. එතකොට 157%ක් අපි ගෙවලා තියෙන්නේ මෙන්න මේ දෙකට. එතකොට මේ නිසා මුනේ මොකද? සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සංවර්ධනයට වෙන් කළ යුතු මුදල් වෙන් කරන්නට බැරි වුණා. කාටද පාඩු? ජනතාවට. එතකොට අනිත් එක තමයි ආර්ථිකය විවෘත කරපු පළවෙනි රාජ්‍යයන් මතක තියාගන්න. අපි තමයි මුළු දකුණු ආසියාවෙම පළවෙනි විවෘත කරේ. අපිට අවුරුදු 10කට පස්සේ තමයි චීනය විවෘත කරේ. ඊටත් පස්සේ තමයි ඉන්දියාව විවෘත කරේ.
අද බලන්න
අපි කොහෙද කියලා. ඒ වගේම අපේ තියෙන ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස්, ඒ කියන්නේ නිදහස් ආර්ථික ගිවිසුම්, මේ ඔක්කොටම අපි ඒකෙන් ඒවට ඒක ඉතාමත් අවම වුණා. ඒවට විරුද්ධ වුණා. ඒකෙන් උනේ මොකද? ජාත්‍යන්තර වෙළඳාමෙන් අපි ඉවත් වුණා. අනිත් එක තමයි බදු. 1990 වෙනකොට අපි බදු ගැහුවා. මේ රටේ බදු එක්කව කරා ආදායමෙන් 20%ක්, GDP එකෙන් 20%ක්. ඒක සාමාන්‍ය සංවර්ධිත රටවල් හැම එකකම තියුණ ප්‍රමාණයත් එක්ක සමානයි. නමුත් 2019 දී මොකද කරේ? මේක 12%කට අඩු කරා. ඊට පස්සේ 8%කට අඩු කරා. ඒකෙන් ඉඳන් ලෝකයේ අඩුම බදු එක්කව කරන රට බවට අපි පත් වුණා. ඒකේ මොකද? ඒකෙන් ඩිරෙක්ට් ටැක්ස් එක ඍජු බදු අපි ගැව්වේ 2%. ඇතරම දැන් ඇමරිකාව වගේ රටවල ඍජු බදු තමයි තියෙන්නේ. ඒ වක්‍ර බදු නෑ. වක්‍ර බදු නැති හින්දා මොකද තියෙන්නේ? බඩු මිල පාලනය වෙනවා, භාණ්ඩ පාලනය වෙනවා, මිනිසුන්ට විශාල සහනයක් ලැබෙනවා. එතකොට අපි 2%යි අපේ ඩිරෙක්ට් ටැක්ස් එක. ආදායම් බදු ගෙවන කට්ටිය ඉන්නේ 1%. එතකොට උනේ මොකද? වක්‍ර බදු වැඩි වුණා. පරිප්පු ඇටේද හාල් ගේනවා නම්, පාන් පිටි ගේනවා නම්, සීනි ගේනවා නම්, මේ ඔක්කොම අන්තිම හිඟන්නගේ ඉඳලා බදු ගෙවන තත්වයකට පත් වුණා ධනපතියන්ට බදු සාන දීලා. එතකොට අපි කළ යුතු ප්‍රතිසංස්කරණ මොනවද? ඒක පළවෙනි එක තමයි අපේ මහ බැංකුව ස්වාධීන කරන්නට ඕනේ. මේ මහ බැංකුවේ ස්වාධීන කරාම එතකොට පොලී අනුපාතය ඒගොල්ලෝ ස්වාධීනව තීන්දුව කරයි, සංචිත පිළිබඳව ස්වාධීනව තීන්දුව කරයි දේශපාලනයෙන් තොරව. එතකොට මුදල් මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද? භාණ්ඩාගාරයට නියම මූල්‍යකරණයකට ඉදිරිපත් වෙන්නට සිද්ධ වෙනවා භාණ්ඩාගාරයට. දෙවෙනි එක තමයි බදු ප්‍රතිසංස්කරණ තුලින් ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරන්නට ඕනේ. ඒ කියන්නේ බදු ගෙවන ප්‍රමාණය, බදු ප්‍රමාණය පමණක් නෙවෙයි බදු ගෙවන ප්‍රමාණය පුළුල් කරන්නට ඕනේ. ඒ වගේම බදු එකතු කිරීම ඉතාමත්ම කාර්යක්ෂම කරන්නට ඕනේ.
ඒ වගේම
මට තව විනාඩි දෙකක් කිරියල්මැතුමා විනාඩි දෙකක්. එතකොට අනිත් එක තමයි රාජ්‍ය ව්‍යවසායන්. අද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්වල වටිනාකම පාඩුව විතරක් රුපියල් ට්‍රිලියනක් වෙනවා. රුපියල් ට්‍රිලියනයක්. ඉතින් ඒක මොකද හේතුව? ඒක නිසා ඒවට මූල්‍ය විනය ගේන්න ඕනේ. අයවැය පාලනය කරන්නට ඕනේ. අනිත් එක භාණ්ඩාගාරයෙන් ස්වාධීන වෙන්න ඕනේ. තමන්ගේ මුදල් තමන් හම්බ කරගෙන යන්න තත්වයකට එන්න ඕනේ. මේක තමයි තායිලන්තයේත් 1997 දී මේ අර්බුදයම තිබිලා මේකට මේ ප්‍රතිසංස්කරණ කළා. ඒ අර්බුදයෙන් එළියට ආවා. අනිත් එක තමයි කරන්ට් account deficit එක අඩු කරන්නට ඕනේ. පහ අනිත් එක අපනයන ආර්ථිකයකට අපි යොමු වෙන්න ඕන. උදාහරණයක් බලන්න වියට්නාමයේද අද ලෝකේ තුන්වෙනි සහල් එහෙම තුන්වෙනියට ලෝකේ අපනායනය කරන්නේ වියට්නාමයේ කොමියුනිස්ට් රටක් වුණත්. අපේ GDP එකේ අපි ඉතාමත්ම කුඩා රාජ්‍යයක්. අපේ මුළු GDP එකම ඩොලර් බිලියන 80යි තියෙන්නේ. එතකොට අපේ හයවෙනි එක අපේ බාණ්ඩ නිපදවන FDI. ඒ කියන්නේ අපනයන. අපි පුළුවන් තරම් විදේශ ආයතනක ලංකාවට කැඳවන්න ඕනේ මොකටද? අපනයන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා. අනිත් එක තමයි පුළුවන් තරම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරන්නට ඕනේ. අපේ රටේ 3යි තියෙන්නේ. වියට්නාමයේ මේ වෙනකොට නිදහස් වෙළඳ ගිවිසුම් 26ක් ඇමරිකාවත් ඇතුළු රටවල් එක්ක සම්බන්ධයි. අපේ සිංගප්පූරුවට ගන්නකොට ඒකටත් විරුද්ධයි. ඉන්දියාවත් එක්ක ගන්නවනම් ඒකටත් විරුද්ධයි. ඇමරිකාවත් එක්ක ගන්නවා කිව්වම ඒකටත් විරුද්ධයි. පාට බහිනවා. නමුත් ඒගොල්ලෝ 26ක් මේ වෙනකොට අද මේව කළා. එතකොට ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? ලෝක බැංකුවේ බිස්නස් රේටින් ගත්තාම අපේ රට තිබුණේ ඉස්සෙල්ලා 99 ස්ථානවල. දැන් අපේ රට ඇවිල්ලා තියෙනවා 164 ස්ථානයට. මෙන්න අපේ වර්ධනය. එතකොට අනිත් එක තමයි අපේ ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිය. මම දැක්කා මේ අයවැය ලේඛන තියෙනවා ජනාධිපතිතුමා ඉදිරිපත් කළා මේ සියලු බලපත්‍ර ලාභීන්ට සාධක දෙන්න. මේක 2002 ඉඩම් ඇමතිවරයා අවශ්‍යයෙන් මම කරන්න හැදුවා. කරන්න හම්බුනේ නැහැ. ඒක ඉවර කරගන්න.
නමුත් ඒක බොහොම හොඳයි. අවසන් වෙනවා ගරුමන්තුමා. ඒ විනාඩි දෙකත් අවසන් කිව්වා.
මට තව සුළු මං ඉවර කරනවා එහෙනම්. හරි, ඒ වගේම කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්නට ඕනේ. අනිත් එක අපේ තියෙන වියදම් කිරීමේ හැකියාව පෙන්වන ආර්ථිකයක් මිසක් වාණිජ හැකියාවක් නෙවෙයි. ඒ නිසා ඌව ස්පෙන්ඩින් මෙන්න මේ නිසා මූල්‍ය හිඟයක් සහ වෙළඳ හිඟයක් ඇති වෙනවා. ඒ නිසා මේකට විසඳුම සඳහා යෝජනා කරන සර්වපාක්ෂික වැඩපිළිවෙලක් හෝ සර්වපාක්ෂික රජයක් හෝ වැඩපිළිවෙලක්. ඒ සඳහා ඇත්තරම වැඩිම කැපවීම කරන්න ඕන රජයේ පැත්තෙන්. රජයේ පැත්තෙන් තමයි ඇත්තරම කරන්න ඕනේ. මම දැක්කා එදා මේ අපේ ඔබතුමාලා ඒ පිළිබඳව සංවාදයක් ඇති කරන්නට ඕනේ. අපි අතර විවේචනය කිරීම නෙවෙයි. දැන් මෙවැනි තේජ වාචකවල අපි දැක්ක මහා බ්‍රිතාන්‍යයේ මොනවද වුණේ චර්චිල් ඇටිල් එක්ක වුණ ඇති. ඒ වගේම අපි 2007 යුද්ධය සඳහා අපි දේශපාලනේ පැත්තකට දාලා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එක්ක එකතු වෙලා අපි මේ යුද්ධය ජයග්‍රහණය කළා. මේ යුද්ධය ජයග්‍රහණය කරයි කියලා එතනින් එහා මහින්ද රාජපක්ෂ රජය කරපු ඔක්කොම අපි එතනින් එළියට බැස්සා ඒවා විරුද්ධ වෙනකොට.
ඒක
తాවකාලික දේවල්. එම නිසා අපේ මහ බැංකු අධිපතිවරයා එදා කිව්වා දෙවනි කැරැල්ල මීට වඩා භයානකයි. ඒක ලේවැගිරෙන කැරැල්ලක්. ඇති වෙන්නේ ඒ නිසා අපි ඔක්කොම එකට වගකීමෙන් යුක්තව මේ ප්‍රශ්නයට අපි මූණ දෙමුයි කියලා කියමින් මම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු SMM මුසාරප් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ප්‍රදි සභානායකර අවර්களே, 2021 ஆண்டின் 30ஆம் இலக்க ஒதுக்கீட்டு சட்டத்தை திருத்தி சமர்ப்பிக்கப்பட்டிருக்கும் இடைக்கால வரவு செலவு திட்டம் மீதான இந்த விவாதத்தில் எனக்கும் பேச கிடைத்தமைக்கு முதலில் மகிழ்ச்சியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே மூழ்கின்ற கப்பலில் எம்மால் மாலுமியாக செயற்பட முடியாது. அது நல்லபடியாக கரை சேரட்டும், அதற்கு பிறகு சிறந்த ஒரு பயணத்தை தருகிறோம் என்று சொன்ன தலைவர்களுக்கு மத்தியிலே மூழ்குகின்ற கப்பலை எப்படியேனும் நான் பத்திரமாகவும் பாதுகாப்பாகவும் கரை சேர்ப்பேன் என்பதான உறுதிமொழியோடு ஜனாதிபதி பொறுப்பை ஏற்று இவ்வாறு ஒரு இடைக்கால வரவு செலவு திட்டத்தை சமர்ப்பித்திருக்கின்ற எமது கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்களினுடைய தைரியத்திற்கும் அவர் முன்வந்த அவருடைய தன்னம்பிக்கைக்கும் என்றென்றும் இந்த நாடு கடமைப்பட்டிருக்கிறது என்கின்ற செய்தியை சொல்வதோடு நான் இந்த உரையை ஆரம்பிக்கலாம் என்று நான் இருக்கின்றேன். முதலாவதாக இந்த நாட்டை பொறுத்தளவிலே இந்த பாராளுமன்றத்திற்குள் நான் இரண்டு விதமான உரைகளை பார்க்கின்றேன். ஒன்று இந்த கேலரிக்கு பேசுகின்ற உரை, மக்களை உசுப்பேத்துகின்ற, மக்களை திசை மாற்றுகின்ற, மக்களிடம் பொய்யான தகவலாக இருந்தாலும் மக்களிடம் பேசு பொருளாக மாற வேண்டும் என்பதற்காக உணர்ச்சிகளை கிளப்புகின்ற சில உரைகளையும் கேட்கின்றேன். உண்மையாக இந்த நாட்டின் மீது பற்றுக்கொண்டு, இந்த நாட்டினுடைய பொருளாதாரத்தை சரியான விதத்தில் திட்டமிடுவதற்கான வழிவகைகளை கொண்டு உரையாற்றுகின்ற ஆழமான உரைகளும் இங்கே இடம்பெறுகின்றன. இங்கே மிகுந்த கவலை என்னவென்றால், பெருமளவான பொதுமக்களும் இவ்வாறான கலரிக்காக பேசப்படுகின்ற உரைகளுக்கு பின்னால் சென்று எடுக்கின்ற தீர்மானங்கள் தான் பிள்ளையானவர்களை பாராளுமன்ற உறுப்பினர்களாகவும் ஆக்குகிறது. அதேபோன்று பிள்ளையான ஒரு கலகத்தையும் இந்த நாட்டிலே உருவாக்குகிறது. இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த பொருளாதார பின்னடைவுக்கு பல காரணங்களை சொல்லலாம். சுதந்திரத்துக்கு பின்னர் இருந்து பலரும் காரணம், பல ஆட்சியாளர்களும் காரணம் என்று பலவும் சொல்ல முடியும். ஆனால் கோட்டாபய ராஜபக்ச அவர்கள் ஜனாதிபதியாக இருந்த காலகட்டத்தில் எடுக்கப்பட்ட தீர்மானங்களிலே எங்கே நாம் தவறிழைத்திருக்கிறோம் என்பது தொடர்பான மீள் பார்வை எல்லோருக்கும் அவசியம், அரசாங்கத்திற்கும் அவசியம், எதிர்த்தரப்புக்கும் அவசியம். யார் அரசாங்கம், யார் எதிர்த்தரப்பு என்பதே இப்போது கேள்விக்குறியாக இருப்பது ஒரு வேடிக்கையான ஒரு விஷயம். இங்கே நான் சொல்லிக்கொள்ள வருகின்ற விடயம் என்னவென்றால், முதலாவதாக இந்த இடைக்கால வரவு செலவு திட்டத்திலும் நாம் பார்க்கின்றோம், இப்பொழுது வெஸ்ட் வரியை 12%லிருந்து 15% அதிகரிக்கப்பட்டிருக்கிறது. நான் சற்று முன் பார்த்தேன், எதிர்த்தரப்பிலிருந்து பேசுகிற போது வெட் வரி 15% அதிகரிக்கப்பட்டிருக்கிறது, எனவே இன்னும் விலை அதிகரிக்கப்பட போகிறது என்பதாக நிறைய பேர் எதிர்க்கட்சிலிருந்து கேலரிக்காக பேசிக் கொண்டிருக்கிறார்கள். இதே அரசாங்கம் இந்த வெட் வரியை 8% குறைத்த போது பொருளாதார நிபுணர்கள் எல்லாம் இந்த நாடு மிகப்பெரிய ஒரு பயங்கரத்தை சந்திக்கப் போகிறது, எப்படி இந்த நாட்டை நிர்வாகம் செய்ய போகிறார்கள், இந்த வெட் வரியை குறைத்ததுதான் இந்த அரசாங்கம் விட்ட மிகப்பெரிய தவறு என்று சொல்லி காட்டியது, சுட்டிக்காட்டியது. அவ்வாறு குறைத்த போது இந்த எதிர்த்தரப்பினர் யாரும் அதனை பாராட்ட மக்களின் நலனுக்காக இந்த அரசு செய்திருக்கிறது என்று பாராட்டவும் இல்லை. இப்போது வட் வரியை குறைப்பதை அதிகரிப்பதை தவிர வேறு வழி இல்லை என்று IMF வழிகாட்டல் மாத்திரமல்ல, எல்லோரது வழிகாட்டலின் பேரிலும் இந்த வட் வரி அதிகரிக்கப்பட்டிருக்கின்ற போது அதனையும் விமர்சிக்க தொடங்கி இருப்பது என்பது ஒரு வேடிக்கையாக இருக்கிறது. எனவேதான் நான் சொன்னேன், கேலரிக்காக பேசுகின்றவர்கள் இப்படி செய்தால் அப்படி சொல்வார்கள், அப்படி செய்தால் இப்படி சொல்வார்கள். இந்த இவ்வாறு இப்படியும் அப்படியும் பேசுகின்றவர்களின் பேச்சை கேட்டு இந்த மக்கள் திசை திரும்புவதன் ஊடாக நடக்கின்ற தவறுகளிலே நான் அதனை பார்க்கின்றேன். இரண்டாவது, இந்த ஐஎம்எஃப் உடனான இணக்கத்தின் பின்னர் இந்த பிரைவேட்டைசேஷன் தனியார் மயமாகிவிடும் என்பதான ஒரு பெரிதான குற்றச்சாட்டு. ஐஎம்எஃப் என்றால் இப்பொழுது மிகப்பெரிய ஒரு பீதியை இந்த நாட்டிலே கிளப்பி இருக்கிறார்கள். இந்த நாட்டிலே பிழையான பொருள் கோடல்கள் பலவற்றுக்கும் செய்யப்பட்டிருக்கிறது. சமஷ்டி என்கின்ற ஒரு அழகிய வார்த்தை, பல்வேறு இனங்கள் கொண்ட ஒரு தேசத்தை ஒற்றுமையாகவும் சீர் செய்து கட்டமைத்து ஒழுங்கான ஒரு தேசமாக கட்டியெழுப்பதற்கான ஒரு நல்ல தீர்வாக உலகம் முழுவதும் இருக்கின்ற போதும் இலங்கையிலே சமஷ்டி என்றால் நாட்டை கூறு போட போகிறார்கள் என்பதாக எவ்வாறெல்லாம் பிழையாக விமர்சித்திருக்கிறார்களோ அதுபோலதான் ஐஎம்எஃப் என்றாலே ஒரு மிகப்பெரிய ஒரு பயம் பயங்கரம் எல்லோர் மத்தியிலும் விதைக்கப்பட்டிருக்கிறது. இலங்கையை நாம் எடுத்து பார்க்கிற போது இலங்கை 1965 ஆண்டிலிருந்து 2019 ஆண்டு வரையிலும் 16 முறை நாம் ஐஎம்எஃப் உடன் இணைந்து செயலாற்றி இருக்கிறோம். எனவே புதிதான ஒரு விடயமும் அல்ல இது. இந்த ஐஎம்எஃப் ஓடு இணைந்து செயலாற்றுவதிலே நன்மை இருக்கிறதா தீமை இருக்கிறதா, அவர்களுடைய நிபந்தனைகள் எங்களை அழித்துவிடும் என்பதாக எல்லாம் சொல்லப்படுவதிலே உண்மை இருக்கிறதா என்பது பற்றி உண்மைக்குண்மையான விரிவான ஒரு கலந்துரையாடல் ஒரு விவாதம் தேவை என்று நான் நினைக்கின்றேன். ப்ரொஃபசர் ராமச்சந்திர அத்துக்கோர்ல ஆஃப் தி ஆஸ்திரேலியன் நேஷனல் யூனிவர்சிட்டி, அவர் இந்த ஐஎம்எஃபினுடைய சேர்க்கைக்கு பின்னர் ஒவ்வொரு நாடுகளும் அடைந்த நன்மைகள் தீமைகள் தொடர்பான ஒரு விரிவான ஆய்வை செய்து ஒரு ஆர்டிக்கல் வெளியிட்டிருந்தார். அதிலே அவர் சொல்கிறார், there is convincing evidence that the growth rate of the economy was significantly higher during the years of fully implemented IMF program. இதுவரையிலும் 1965 இருந்து 2019 வரையிலும் 4.4 பில்லியன் டாலருக்கான பொருந்துகையிலே 3.5 பில்லியன் டாலர் வரை நமக்கு கிடைத்திருக்கிறது. இலங்கையை பொறுத்தளவில் 1.26% வளமையான எக்கனாமிக் குரோத்தை விட அதிகரித்திருக்கிறது இந்த ஐஎம்எஃப் உதவி கிடைத்த காலத்தில் என்று சொல்லப்பட்டிருக்கிறது. முழுவதுமாக அவர்கள் உறுதியளித்திருக்கின்ற 2.9 பில்லியன் டாலர் சொல்லியிருக்கிறார்கள். முழுவதுமாக அது கிடைக்கப்புறமாக இருந்தால் 1.45% இந்த எக்கனாமிக் குரோத் நமக்கு வருவதற்கான வாய்ப்பு இருக்கிறது என்றெல்லாம் சொல்லப்படுகிறது. இவற்றை பற்றிய ஒரு ஆரோக்கியமான உரையாடல் இங்கு இல்லாமல் இருப்பது என்பதுதான் மிக கவலையான ஒரு விடயமாக இருக்கிறது. எனவே இந்த ஐஎம்எஃபினுடைய நிபந்தனைகளோடு செல்கிற போது இந்த பிரைவேட்டைசேஷன் பற்றி சொல்லப்படுது. தனியார் மயமாக்குதல் என்பது இந்த நாட்டினுடைய ஜாத்திக சம்பத், எங்களுடைய சொத்துக்களை விற்கின்றோம் என்று முறைப்படுவார்கள், அல்லது இந்த யூனியன்கள் ஊடாக பிரச்சனைகளை படுத்தி அதனை தடுத்து விடுவார்கள். உதாரணத்துக்கு சொல்வதாக இருந்தால் இந்த அரசாங்கத்திலே மிகுந்த ஒரு தவறு அல்லது மிகுந்த இந்த எக்கனாமியில் ஒரு பெரிய ஒரு இடி விழுந்ததென்றால் என்னை கேட்டால் நான் சொல்வேன், இந்தியாவுக்கு ஈஸ்ட் டெர்மினலை கொடுப்போம், இந்தியாவுக்கும் அமெரிக்காவுக்குமாக ஈஸ்ட் டெர்மினலை கொடுப்பது தொடர்பான ஒரு பேச்சுவார்த்தை நடைபெற்றது. 450 மில்லியன் டாலர்ஸுக்கான அந்த பேச்சுவார்த்தை கடந்த ஆட்சி காலத்தில் இருந்து பொருந்தப்பட்டு ஒரு அரசாங்கமாக எந்த ஆட்சியாளர்கள் மாறினாலும் கூட இந்த இலங்கை அரசாக அவர்களுடனான உடன்பாடுகளோடு வந்த ஒரு விடயத்தை நாம் செய்யவில்லை. ஏன் செய்யவில்லை என்றால் பல்வேறு எதிர்ப்பு, இவ்வாறு கலரிக்கு பேசுபவர்கள் இந்த நாட்டை விற்க போகிறார்கள், சம்பத்தை விற்க போகிறார்கள் என்கின்ற பெயரிலே இந்த எதிர்ப்பு வந்ததன் காரணமாக ஏற்கனவே நாங்கள் உறுதியளித்த ஒரு விடயத்தை கூட செய்யாமல் பின்வாங்கினோம். இந்த அரசாங்கம் அவ்வாறு ஒப்பந்தத்தை செய்யவில்லை என்று இந்த அரசாங்கத்தையோ ஜனாதிபதி கோட்டாபாய ராஜபக்சேயோ இந்த நாடு புகழவும் இல்லை. நான் அதனையும் இங்கே ஞாபகப்படுத்திக் கொள்ள விரும்புகிறேன். அதே போன்றுதான் இந்த எம்சிசி ஒப்பந்தம் என்று சொல்லப்படுகின்ற எம்சிசி ஒப்பந்தம், இந்த எம்சிசி ஒப்பந்தத்தை எதிர்த்தரப்பாக இருந்த எல்லோருமே எதிர்த்திருக்கிறார்கள். ஆளும் தரப்பாக இருப்பவர்கள் பிராக்டிகலுக்காக அதனை செய்வதற்கு முன் வந்திருக்கிறார்கள். ஆனால் அந்த நிபந்தனை என்பது இந்த நாட்டை அழித்துவிடும் என்று சொல்லப்படுகின்ற கருத்து மேலோங்கி நிற்கிறபோது என்ன நிபந்தனை என்று சொல்லுங்கள் என்றால் நான் நினைக்கின்றேன் எத்தனை பேர் விரிவாக சொல்வார்களோ இங்கே தெரியவில்லை. அதுபோன்றுதான் ஐஎம்எஃப் வந்தால் மிகுந்த நெருக்கடி என்று சொல்லப்படுகின்ற இந்த கருத்துக்களை மேலோட்டமாக உள்வாங்கிக் கொண்டு நாங்கள் எம்சிசி ஒப்பந்தத்திலும் நாம் கையொப்பம் இடாததால் எந்த விளைவுகளை சந்தித்திருக்கிறோம் என்பதை கட்டாயமாக இந்த பாராளுமன்றம் அனலைசிங் செய்ய வேண்டும் என்பதை நான் கேட்டுக் கொள்கின்றேன். அதுபோன்றுதான் இந்த பிரைவேட்டைசேஷன் விஷயங்கள் இலங்கையை பொறுத்தளவிலே நாங்கள் பார்க்கின்ற போதும் கிட்டத்தட்ட இலங்கையிலே இருக்கின்ற அரசாங்கத்துக்கு சொந்தமான நிறுவனங்களை நாம் எடுத்து பார்த்தால் நஷ்டத்திலே செல்கிறது என்கின்ற புள்ளி விவரம் தொடர்ந்தும் சொல்லப்பட்டு வருவதை பார்க்கின்றோம். ஸ்டேட் ஓன் என்டர்பிரைசஸ் 527 காணப்படுகிறது. அதிலே ஸ்ட்ராட்டஜிக் எஸ்ஓஇஸ் 55, கொமர்ஷியல் எஸ்ஓஇஸ் 287, நான் கொமர்ஷியல் 185 காணப்படுகின்றது. இந்த நிறுவனங்களின் ஊடான நன்மை தீமை பற்றி பேசுகிற போது இப்பொழுது ஸ்ரீலங்கன் ஏர்லைன்ஸை கொடுக்க போகிறார்கள் என்பது ஒரு பெரிதான பேசு பொருளாக இப்பொழுது மக்களுக்குள் மாறியிருக்கிறது. ஸ்ரீலங்கன் ஏர்லைன்ஸினால் ஏற்பட்டிருக்கின்ற நட்டம் என்பது ஒரு மிகப்பெரிய ஒரு நட்டம். குறிப்பாக அண்மையிலே புள்ளி விவரங்களை நாம் பார்க்கின்ற போது இந்த நாட்டினுடைய தேசிய வருமானத்திலே சுகாதாரத்திற்கும் அதே போன்று கல்விக்காகவும் ஒதுக்கப்படுகின்ற வருமானத்தை விட மேலதிகமான பணத்தை நாங்கள் இந்த அரச நிறுவனங்களினுடைய நட்டத்தை ஈடு செய்வதற்காக வழங்குகிறோம் என்றால் இந்த நாடு எவ்வளவு பெரிய அபாயத்தில்
இருக்கிறது.
எனவே இப்படியான விடயங்களிலே பிழையான சில பொருள்கோடல்கள் செய்யப்படுவதால் நாடு அதல பாதாளத்தை நோக்கி கொண்டிருக்கின்றது. இலங்கையிலே 2008 எமிரேட்ஸிலிருந்து நாங்கள் வாங்கிய ஸ்ரீலங்கா ஏர்லைன்ஸ் இதுவரையிலும் பல கோடி ரூபாய்களை நஷ்டமாக நாம் அடைந்திருக்கின்றோம். கிட்டத்தட்ட 350 மில்லியன் டாலருக்கும் மேலதிகமான நஷ்டத்தை நாங்கள் அடைந்திருக்கின்றோம். அதுபோலத்தான் இந்த எமக்கு ஒரு சிறந்த உதாரணம் இருக்கின்றது. ஸ்ரீலங்கா டெலிகோமை நாங்கள் 1997 நாங்கள் வழங்கியிருந்தோம். பல்வேறு எதிர்ப்புகளுக்கு மத்தியிலே ஜப்பான் நிறுவனத்துக்கு வழங்கியதன் விளைவாக சவுத் ஏசியாவிலேயே முதலாவது 4G அலைக்கற்றையை பயன்படுத்திய நாடு என்ற பெருமையை இலங்கை பெற்றதோடு மட்டுமல்லாமல் இப்போது நாங்கள் ஒரு வெற்றிகரமான ஒரு அரசு நிறுவனமாக நடத்திக் கொண்டிருக்கின்றோம். எனவே இந்த விடயங்களிலே தனியார் மயப்படுத்துவது, அதே போன்றும் இந்த ஊழியர்களினுடைய எண்ணிக்கைகளை தொடர்பிலே காத்திரமான விவாதங்கள் செய்யப்பட்டு இந்த அரசாங்கத்தினுடைய நிலைப்பாடு என்பது பல்வேறு அரசியல் நோக்கங்களுக்காக செய்யப்படுகின்ற எதிர்ப்புகளுக்கெல்லாம் அப்பால் நின்று ஒரு முடியாட்சியில் ஒரு மன்னன் எடுக்கிற தீர்மானம் 2025 விஷன் 2030 என்று எடுக்கப்படுகின்ற விடயங்கள் யார் எது செய்தாலும் அது மாறாமல் செல்வது போல திடகாத்திரமான ஒரு ஒரு முடிவு எடுக்கப்பட்டு எமது ஜனாதிபதி அவர்களால் நிறைவேற்ற அதிகாரம் பயன்படுத்தப்பட்டு பொருளாதார அபிவிருத்திக்காக சரியான விதத்தில் பயன்படுத்தப்பட வேண்டும் என கேட்டுக்கொண்டு
அமர்கின்றோம்.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු අතුරු අයවැයට අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් විදියට පොහොර සහනාධාරය සඳහා මේ අයවැයෙන් මෙන් වෙලා තියෙනවා මිලියන 98,400ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ යලකන්නේ අපේ රටේ ඉන්න වීගොවිය ගත්තම නිසි වෙලාවට පොහොර ටික දී ගන්න බැරි වුණා. ඒ වගේම ගොවියගේ අස්වැන්න 140කින් අඩු වුණා. මේ අඩු වෙච්ච අස්වැන්න දැන් මේ වෙන් කරගත්ත පොහොර සහනාධාරයේ සඳහා ඉදිරියේ දෙන මහකන්නේදී මේ ගොවියට සාධාරණයක් වෙයිද කියන එක අපිට සැකයක් තියෙනවා. විශේෂයෙන්ම හෙට්ටයාරයක් අස්වද්දපු ගොවියා ඒ අයට වෙලාවට පොහොර ටික ලැබුණා නම් එදා ඒ ලැබිච්ච පොහොර සහනාධාරය හෙට්ටයාරයකට කිලෝ 205ක් ලැබුණා නම් එහෙමනම් වී ගොවියා නිෂ්පාදනය කරනවා වී කිලෝ 5000කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම මේ යලකන්නේදී ගොවියට ලැබිච්ච පොහොර සහනාධාරයේ ප්‍රමාණවත් මදි. ඒ නිසා 140කින් මේ යලකන්නේ අස්වැන්න අඩු වුණා. මේ යලකන්නේ අස්වැන්න අඩු වෙච්ච ගොවියා අද වීවල මිල රුපියල් 110ත් 115ත් අතර පත් වෙලා තියෙනවා. එහෙම වෙනකොට දැන් මේ පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් එකක් ගහලා තියෙනවා හාල් පිටරටින් ගෙන්වන්න. මේ හාල් සහ බිත්තර පිටරටින් ගෙන්වන්න. රටට ගෙන්වන්න ඕන භාණ්ඩ තියෙනවා. දැන් මේ යල කන්නේ අස්වැන්න නෙලන ගොවියන් දැන් මේ මොහොතේ වී අස්වැන්න දැන් නෙලන අවස්ථාව. එතකොට මේ පිටරටින් හාල් ගෙන්වන එක සාධාරණද? එහෙමනම් මම යෝජනා කරනවා අනිවාර්යයෙන්ම මේ යල කන්නේ සියලුම වී ගොවියගේ වීටික රජයේ විසින් රුපියල් 150ට ගත යුතුයි. මේක තමයි මේ වෙන්න ඕන. දැන් වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න ගොවියෙකුට යනවා රුපියල් 115ත් 110ත් අතර. දැන් වී කිලෝ එකක් රුපියල් 100යි. එතකොට පිටරටින් හාල් ගෙන්වන්න දැන් ගැසට් එකක් ගහලා තියෙනවා පාරිභෝගික අධිකාරී. මම එක හැන්සාට් ගත කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. මම කියන්නේ අනිවාර්යයෙන්ම 150ට මේ වීටික් ගන්න ඕන. ඒ වගේම අද කුඹුරක් හාන්න රුපියල් 25000ක් යනවා. එදා රුපියල් 10000ක් 12000ක් තිබුණේ. ඒ වගේම ගොයන් කපන යන්ත්‍රයකට එදා තිබුණේ රුපියල් 11000යි. අද මේක රුපියල් 25000 දක්වා වැඩි වෙලා තියෙනවා. මම දැක්කා වත්මන් ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවේදී කිව්වා අර ප්‍රසිද්ධ ගීතක කොටසක් කියලා කිව්වා අපි තනකර ලෝකේ දිව යනවා කියලා. මං හිතන්නේ අද රටේ ඉන්න ගොවි ජනතාව අපි තනකර ලෝකයේ දින කෙසේ වෙතත් ගොවියා අද සෙට් ගානේ දුවන්න වෙලා තියෙනවා. දීවරයාද ලාම්පු තෙල් හොයන්න දුවන්න සිදු වෙලා තියෙනවා. එක පැත්තකින් ප්‍රාදේශීය ලේකම් ළඟට යන්න ඕන, දිසාපති ළඟට යන්න ඕන මේ ගොවියට අවශ්‍ය කරන ඉන්ධන ටික ලබා ගන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ ගොවියට ලබා දෙන පොහොර සහනාධාරය මහා කන්නේදී ගොවියට හෙට්ටයාරයකට අනිවාර්යයෙන්ම යූරියා 200 කිලෝ 250ක් දිය යුතුමයි. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මේ හෙට්ටයාර දෙකට අඩු වගා කරපු වගා ණයගත්ත ඒ සියලුම ගොවි ජනතාවට වගා ණය කපා හරිනවා කියලා කිව්වා. දැන් මේ වගා ණය ගත්තට වඩා ඒ අදාළ බැංකුවේ පොලිය දැන් මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා. දැන් මේ වැල් පොලියත් එක්ක ගත්ත මුදලට වඩා පොලිය ගෙවන්න සිදුලා තිනවා දැන් පොලිය අදාළ බැංකුවත් එක්ක කතා කරලා ගොවියා ඒ පොලිය ගෙවන්න ඕනේ ඒ නිසා මේ වගානාය කපා හරිනවා වගේම ගරු නියෝජ කතානායකතුමනි මේ වැල් පොලිය මේ ගොවියට තියෙන මේ පොලිය සහන ආධාරයකුත් ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා ඒ වගේම නියෝජ කතානායකතුමනි ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා පාසල්වල පෝෂණ වැඩසටහන මේකට වෙන් කළා තියෙනවා මිලියන 4000ක් දැන් මේ මිලියන 4000 අපි ප්‍රමාණවත්ද කියලා බලන්න ඕන එතකොට මේ එක ළමයකට රුපියල් 60යි වෙන් වෙන්නේ අපේ රටේ මේ පෝෂණ වැඩසටහන දියත් කරනකොට දැන් එතකොට මේ පෝෂණ වැඩසටහන මේ රුපියල් 60ක් අපි වෙන් කළා එක ළමයකට එතකොට මේ ළමයාට දෙනවා ඒ අදාළ ඉස්කෝලෙන් කෑම වට්ටෝරුවක් සතියකට අනිවාර්යෙන්ම බිත්තරයක් බිත්තර දෙකක් දෙන්න ඕන හාල් මැස්ස දෙන්න ඕන පළතුරු හැම දවසම දෙන්න ඕන එතකොට මේක ප්‍රමාණවත්ද රුපියල් 60කින්
පුළුවන්ද මිනිත්තු දෙකක කාලය
රුපියල් 60කින් පුළුවන්ද දවසකට මේ දරුවකට මේ පෝෂණ ආහාර වැඩසටහන් දියත් කරන්න ඒ වගේම මම මතක් කරලා දෙනවා ගරු නියෝජ කතානායකතුමනි අපි දැන් මේ වැඩිහිටි දීමනාව විශේෂයෙන් වැඩිහිටි දීමනාව සහ වකුගඩු දීමනාව දැන් මේ වෙනකොට වැඩිහිටි දීමනාව ගත්තම පොරොත්තු ලේකනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් ගරු නියෝජ කතානායකතුමනි පොරොත්තු ලේකනේ ඉන්නවා 5777ක් ඒ කියන්නේ වැඩිහිටි දීමනාව ගන්න සුදුසු අය දැන් මේ වැඩිහිටි දීමනාව මේ කෙනෙකුට ලබා ගන්න ඕන නම් මේ ඒ නියමිත වයස ආවම කෙනෙක් මිය යන්න ඕන ඊළඟට වැඩිහිටි දීමනාව ලබා ගන්න මේ වගේම තමයි වකුගඩු රෝගෙත් දැන් වකුගඩු රෝගේ සඳහා දීමනාවක් ලබා දෙනවා කෙනෙක් මිය යන්න ඕන මේ අනිත් ඒ කෙනාට සුසුකම ලබා ගන්න ඒ නිසා විශේෂ වැඩසටහනක් මේ සම්බන්ධව දියත් කරන්න කියලා මම යෝජනා කරනවා ඒ වගේම නියෝජ කතානායකතුමනි අපි මේ රට ගත්තම අපි මේ රටේ ඩොලර් එන්නේ කොහොමද මේ රටේ ජාතික ආදායම් වැඩි කරන්නේ කොහොමද කියන අපි නිතරම කතා කරනවා දැන් කියනවා ඩොලරුත් නැහැ රුපියලුත් නැහැ කියලා හැබැයි අපි රටේ තියෙන සම්පත් අපි දිනු කරන්නේ කොහොමද දැන් අපේ රටේ ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් දෙන වනජීවි දෙපාර්තමේන්තුව ගත්තම අපේ රටේ තියෙන ජාතික වන උද්‍යාන තියෙනවා මේ ජාතික වන උද්‍යානවල සේවය කරනවා මාර්ග උපදේශකවලු මේ අය ස්වේච්ඡාවෙන් සේවය කරන නියෝජ කතානායකතුමනි එතකොට මේ අයට දවසට දීමනාවක් ලැබෙන්නේ රුපියල් 700යි එතකොට මේ 700 මේ ආයතන ඉන්නවා සේවකයන් 350. ඒ කියන්නේ රටේ තියෙන ජාතික වන උද්‍යානවල මේ ස්වේච්ඡාවෙන් සේවය කරන සේවකයන් 350ක් ඉන්නවා. එතකොට මේ අය අවුරුදු 10ත් 5ක් අතර සේවය කරනවා තාම රුපියල් 700යි ඒගොල්ලන්ට දීමනාවක් විදිහට ලැබෙන්නේ. මේක මහ බැංකුවෙන් දීමනාව අවසන් කරනවා. මහ බැංකුවෙන් දෙන දීමනාවක් නෙමෙයි මේ වනජීවි ෆන්ඩ් එකකින් තමයි මේ රුපියල් 700 දෙන්නේ. ඉතින් ඒ නිසා මම ගරු කතා නියෝජ කතානායකතුමනි වත්මන් ජනාධිපතිතුමාට කියනවා මේ අපේ රටේ සංචාරකයන් ඒ ජාතික වන උද්‍යානයට ආවම ඒගොල්ලෝ තමයි මේ ගිහිල්ලා මාර්ගය පෙන්වන්නේ මේක රුපියල් 1000ක් කරන්න අද රුපියල් 1000ක් කියන්නේ මොකද්ද රුපියල් 1000ෙන් කරන්න දෙයක් නැහැ හැබැයි ඒගොල්ලෝ ඉල්ලීමක් කරනවා මේක අවම වශයෙන් රුපියල් 1000ක්වත් අපිට කරලා දෙන්න කියලා ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව මතක් කරමින් ඒ වගේම කියන්න ඕන ගරු නියෝජ කතානායකතුමනි අද මේ අයවැයට අපේ විපක්ෂ නායකතුමා කිසිදු අවස්ථාවක මේකට විරුද්ධ වුණේ නැහැ. හැබැයි අපේ විපක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා කිව්වේ මේ අයවැයේ තියෙන වැරදි කිව්වේ. ඉතින් අයවැයේ තියෙන හොඳ දේවල් හොඳ විදිහට දකින්නත් වැරදි දේවල් වැරදි විදිහට දකින්නත් විපක්ෂයේ කාර්යභාරය කියන්නේ මොකද්ද? අපි මේ
රජයේ
හදනව නෙමෙයි. ඒ නිසා මේ අයවැයේ තියෙන හොඳ දේවල් අපි හොඳයි හොඳ විදිහට දකිනවා. වැරදි දේවල් වැරදි විදිහට දකිනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එතුමා කිව්වේ මේ රටේ පුංචි මිනිහට මේ අයවැයෙන් සහනයක් ලබා දෙන්න කටයුතු කළා නැහැ කියන එක. ඒක තමයි එතුමා ප්‍රකාශ කරේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ හොඳ දේවල් අපි හොඳ විදිහට දකින්නත් වැරදි දේවල් වැරදි විදිහට දැකලා මේ රජයට මේක පෙන්වලා දෙන්න එක තමයි අපේ යුතුකම. මේ සම්බන්ධව අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මදුරු විතානගේ මැතිතුම ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි වසර 100කට පස්සේ ලංකාවට වෙච්ච ලොකුම අර්බුදයට මේ වෙනකොට අපි මුහුණ දීලා තිනවා. අපි දැක්කා ගෝලීය වසංගතයත් එක්ක රජයේ ලොකු සටනක් දෙන වෙලාවේ උද්ඝෝෂණ රැල්ලක් පටන් ගත්තා. ඒ වගේම කිසි වෙලාවක ඉෂ්ට කරන්න බැරි ඉල්ලීම් ඉල්ලමින් මිනිස් දවස් 22590 මහා බැංකු වාර්තාව අනුව ඒ 2020 වර්ෂයේ නැති කරා. ඒ නැති කරේ ඔය ඉස්සරහා පැත්තේ ඉන්න ඔය කණ්ඩායම තමයි. ඒ වගේම තමයි ආර්ථික පීඩනයක සාමාන්‍ය මිනිස්සු පාරට බැස්සන් පස්සේ ඒකට මුවා වෙලා ඒකට නායකත්වය දුන්නා හැබැයි කිව්වා අරගලයක් නැති නායකත්වයක් කියලා අවසානයේ සංචාරක කර්මාන්තය බිමට වට්ටලා දැම්මා හිතාමතාම ඒ වගේම පිටරටවල් වලට විශාල කැම්පේන් එකක් ගෙනිච්ච සංචාරක වෙන්න එපා විදේශ ප්‍රේෂණ ඒ වගේම මුදල් ලංකාවට එවන්න එපා කියලා බොහොම සැලසුම් සහගතව බංකොලොත් කරන්න කටයුතු කරා ඩොලර් බිලියන ගණන් අපේ රටට අහිමි කරලා දැම්මා ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණට පෙරටුගාමීන්ට සහ සමගි ජන බලවේගයට කරාරින්න බෑ ජනාධිපතිතුමාව මේ පුටුවේ වාඩි කරේවි ඕගොල්ලෝ මොකද ඕගොල්ලොන්ගේ අරගලයේදී කිව්වා අපිට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යවන්න විතරයි ඊට පස්සේක අපි බලාගමු පස්සේ කියලා ඒ පස්සේ බලාගෙන තමයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පුටුවේ වාඩි වුණේ ඒක නිසා පළවෙනි වෙඩිපුරේ රනිල් මැතිතුමාව ජනාධිපති කරන්න කරේ අනුර කුමාර දිසානායක මැතිතුමත් සජීව ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම තමයි ඒක නිසා දැන් ජනාධිපතිතුමා විවෘත ආරාධනයක් කළා ඔබ සියලු දෙනාටම රටේ ජාතික ප්‍රතිපත්තිය හදන්න එකට එකතු වෙන්න ඒ වගේම සන්ධානයක් හදන්න තාවකාලිකව හරි ඒ වගේම ඒ දේශපාලන ක්‍රියාවල තුලින් ඒ ජාතික ප්‍රතිපත්තිය හදන්න සහය දෙන්න කියලා. ඒක නිසා මම හිතන්නේ අද කතාවලත් අපි දැක්කා යම් යම් සාධනීය හොඳ කතාවල් තිබුණා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ ජනාධිපතිතුමා ඉදිරියට ගෙන යන්න හදන මේ ජාතික ප්‍රතිපත්ති වැඩපිළිවෙල සදා ඔබගේ සහය මොකද මේ අතුරු අයවැය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සම්පූර්ණයෙන්ම මේ රටේ ප්‍රශ්න විසඳයි කියලා. නමුත් 2023 2024 2025 වර්ෂ තුන සඳහා ඒ ඉලක්කගත ඒ අනාගත සැලසුම් සඳහා ප්‍රතිපත්ති සඳහා මූලික අඩිතාලම විදියට අපි දකිනවා මේ අයවැය ඉතාම සාධනීය කාරණා තියෙනවා. මොකද විශේෂයෙන්ම මේ දින තුනේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාමත් ඒ වගේම වසර 30ක් මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිධ අමාත්‍යංශ දරමින් විවිධ තනතුරු දරමින් ප්‍රතිපත්ති හදපු ප්‍රතිපත්ති සම්පාදකයෝම අද මෙතන කියනවා මේ රටේ මෙහෙම වෙලා නැහැ අරහුම වෙලා නැහැ වැරදි වෙලා තියෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු හිටපු කර්මාන්ත අමාත්‍යවරු හිටපු සංචාරක අමාත්‍යවරු හැබැයි ඒගොල්ලෝ ප්‍රතිපත්ති ඒ කාලේ හැදුවද රටට වැඩක් කරාද කියන හෘද සාක්ෂියට ඒව කතා කරලා බලන්න අපිට තාම අවුරුදු දෙකයි ඒක නිසා අපේ පරම යුතුයකම වෙන්න ඕන මේ වෙලාවේ රටේ මිනිස්සු ඉතාමත්ම අසරණ බවට පත්වලා තියෙන වෙලාවේ දෙපත්තර බෙදලා තර්ක කරන එක නෙමෙයි අවශ්‍ය ජනාධිපතිතුමා විවෘත ආරාධනයක් කළා තියෙනවා අපි හැමෝටම මේ රටේ මේ තියෙන ප්‍රශ්නෙට දායක වෙන්න කියලා ඒක තමයි අපි කළ යුත්තේ මොකද හොඳම උදාහරණය පහුගිය මාස 3ට සමහර අමාත්‍යංශවල අමාත්‍යවරු මාස 3ට පත් වුණා එක මාසෙ එක ඇමති කෙනෙක් තව මාසෙක තව ඇමති කෙනෙක් ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩල වෙනස් වුණා ඒ වගේ සභාපතිව වෙනස් වුණා ඒ වගේම රාජ්‍ය සේවකයන් තුසි මූදවල ඉන්නවා හෙට අනිද්ද තව ඇමති කෙනෙක් ඇවිල්ලා මේ සතියේ හිටපු ඇමතිතුමා කරපු එක වෙනස් කරයි කියලා මෙන්න මේක තමයි අපිට නවත්තන්න අවශ්‍ය මේක තමයි අපි කළ යුත්තේ එහෙම නොවුනොත් තවත් ඇමතිවරු පත් වෙන පාරට ප්‍රතිපත්ති වෙනස් වෙන ක්‍රමයකට කරුමයකට මේරට පත් කරන්න හොඳ නෑ ඒක දැන් ඒකට තිත තියන්න ඕනේ ඒක තමයි අරගලයේ ප්‍රධාන තේමාව වුණේ තරුණයෝ මහපාරට බහැලා කිව්වේ සිස්ටම් එකක් චේන්ජ් කරන්න කියලා මෙන්න මේකට අපි ඒක කරේ නැත්නම් තව දුරටත් මම හිතන ඉදිරියේදී අර පෙරේදා මහ බැංකු අධිපතිතුමා ගෝවා මේ රට ලේ විලක් වෙනවා කියලා ඒක වළක්වන්න බෑ ඒක වළක්වන්න හැකියාව තියන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඒක අපේ වගකීම ඒක කළ යුතුමයි ඒ වගේම තමයි අද මේ මොහොත වෙන විට රුපියල් ට්‍රිලියන 4ක වියදමක් අපේ තියෙනවා ඒ වගේම අද දැඩි පාරිභෝගික වාදයකට මේ රට නතු වෙලා ඉවරයි ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඉවරයි. ඒක නිසා තමයි අර පසුගිය දවස්වල අපි දැක්කා මේ රටේ හදන්න පුළුවන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් භාණ්ඩ 300ක් නවත්තන එවන් විශාල ප්‍රමාණයක් මේ රටේ හදන්න පුළුවන්. හැබැයි එහෙම පාඩම් ඉගෙන ගත්ත බවක් අපේ රටේ පේන්නේ නැහැ. පසුගිය අගෝස්තු පළවෙනි සති දෙකට අපනයන වියදම ඩොලර් මිලියන 582යි. අපනයනෙන් අපිට ඩොලර් මිලියන 582යි ආනයනය කළ තිනවා ඩොලර් මිලියන 611ක. ඒ කියන්නේ තවමත් අපි ඩොලර් මිලියන 29ක විතර වෙළඳ ශේෂයක් එක්ක තමයි අපි ඉන්නේ. මොකද මේ අගෝස්තු මාසේ වුණත් අපේ තියෙන කරුණු අනුව අපි තවම
වියදම විශාල ප්‍රමාණයක් අපි මේ රටේ මුදල් පිටරටට යවනවා. ඒ වගේම තමයි අද රාජ්‍ය සේවය ගත්තොත් රාජ්‍ය සේවයෙන් රාජ්‍ය ආදායමෙන් 130ක් අපි වැටුප් ගෙවන්නේ රාජ්‍ය සේවයට. හැබැයි ඒක ප්‍රතිඵලය ගත්තොත් එහෙම තවම පසුගිය කාලයේ ඒ වාර්තා අනුව 100%ක 111%ක ප්‍රගතියක් තමයි තියෙන්නේ. එතකොට රාජ්‍ය සේවයෙන් අපි රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ රාජ්‍ය සේවයෙන් අපි ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ඔබගේ පරම යුතුකම මේ වෙලාවේ කළ යුතුමයි. ඒ වගේම විශේෂයෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අපි පසුගිය කාලයේ දැක්කා කෝප් කමිටුව තවත් මාධ්‍ය සම්දර්ශන පවත්වන තැනක් බවට පත් නොවී ඒ වගේ විගණන වාර්තා මිටි ගණන් තිබිලා ඒ වගේම විවිධ ගිණුම් වාර්තා මිටි ගණන් තිබිලා වැඩක් නෑ. ඒවා පාඩු වෙනවා නම් ඒවට අපි කළ යුත්තේ කුමක්ද කියන තීරණය ගත යුතුයි. මොකද අපි දැක්ක පසුගිය කාලයේ පුරාවටම ජනතාව මේ ගැන විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. මේ රාජ්‍ය ව්‍යාපාර කොහොමද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන ඒ ගැන කිසිම සතුටුදායක මට්ටමක අපි කවුරුත් නෑ. ඒ වගේම අපිට හොඳට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සිංගප්පූරේ තමසෙක් හෝල්ඩින්ග්ස් ආයතනය ඉතා ඉහළ කළමනාකාරීත්වයකින් සිංගප්පූරේ ටෙලිකොමියුනිකේෂන් සිංගප්පූරු ගුවන් සේවය කොච්චර හොඳට කළමනාකරණය කරනවද කියලා. අද ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච රජයන් ජනතාව එක්ක ව්‍යාපාර කරනවා වෙනුවට ඉහළ ප්‍රමිතියකින් ගෝලීය තරඟයට සුදුසු වන ආකාරයට මේ රාජ්‍ය ව්‍යවසායක හැදුවේ නැත්නම් එය තවත් පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු පත්වෙන පාරට අධ්‍යක්ෂවරු සභාපතිවරු දාලා තවත් රැකියා දෙන එම නැත්නම් වරප්‍රසාද දෙන තැනක් බවට පත් කළ නොයුතුයි. ඒ වගේම තමයි මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යවගත කරනවා කියලා කියන්නේ මිත්‍රයින්ට හිතවතුන්ට යාළුවන්ට ඒ සමාගම් ආයතන දෙන එක නෙමෙයි. ඒවා ඉහළ කළමනාකාරීත්වයකින් විනිවිද භාවයකින් ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැක ගන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ ආයතන ප්‍රතිව්‍යවගත කරන්න ඕන. මොකද අපි පෞගිය කාලේ දැක්කා එහෙම කිසිම ප්‍රමිතියකට මේ කිසිම ආයතන ප්‍රතිව්‍යවගත කළ නැහැ. ඇත්තටම මම අපි යෝජනාවක් ඉදිරියේ මම මේ වෙලාවේ
පාර්ලිමේන්තුවට
කියන්න කැමති මේ රාජ්‍ය ආයතන කොටස් වෙලද පොලේ ලිස්ට් කරන්න පුළුවන් නම් රටේ ජනතාවට දැනගන්න පුළුවන් මේ රටේ තත්ත්වය ඒ වගේ මේ ආයතන වල තත්ත්වය ඒ වගේම රටේ ජනතාවට ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ඉහළ වෘත්තීය මට්ටමේ නිලධාරීන් ඒ වගේම කළමනාකරණ මණ්ඩලය පත් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපිට තවදුරටත් මේ විවේචනය කර කර ඉන්නවට වඩා වැදගත් වෙන්නේ අපි කොහොමද මේ රටේ අපේ ඉදිරි කටයුතු කරන්න කියන එක ගැන විශේෂයෙන්ම ප්‍රතිපත්ති හදන තැන වෙනස් වෙන්න ඕන. මොකද තවදුරටත් සාකච්ඡා කරන සම්මන්ත්‍රණය කරන වාද විවාද කරන තැනක් නෙමෙයි. අර මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ ගැන කිව්වා. ඒක නිසා මම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවෙන් ඉතාමත් කරුණාවෙන් මේ අපේ ආදරණීය ඒ විවස්ථාදායක සභාව නියෝජනය කරන ඔබ සියලු දෙනාගේ මිල ඇසිරින්නේ වචනේ පරිසමාප්තියම හදවතට එකඟව අපි මේ අපේ යුතුයකම් වගකීම් මේ රට ඉෂ්ට කරන්න ඕන කියන එක බොහොම සතුටුයි.
බොහොම සතුටුයි ගරුමන්තුමනි. ඊළඟට ගරු වේලු කුමාර මැතිතුම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2022 අතුරු අයවැය පිළිබඳව අපි කතා කරනකොට මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ රට බංගලොත් භාවයට පත්වෙච්ච අවස්ථාවක මේ අතුරු අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. එම නිසා මෙම අතුරු අයවැයෙන් අපි විශාල දෙයක් බලාපොරොත්තු වෙන්නට බෑ. අපි බලාපොරොත්තු වෙන්නට පුළුවන්නේ මේ රට පවත්වාගෙන යාමට අවශ්‍ය ඒ අඩිතාලම මේ කාලය තුල ඇති කරගන්නට ඕනේ. ඒකට අවශ්‍ය කරුණු ටික ඇතුළත් කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. අපි දන්නවා අද වෙනකොට අපේ විදේශ විනිමය අර්බුදයට විසඳුම ලබා ගැනීම සඳහා IMF එක සමග සාකච්ඡා කරලා තියෙනවා. IMF එක හරහා ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිචාරයේ සමග ඉතාමත් පෑදිලිවම IMF එක හරහා ඉතාමත් පෑදිලිවම එතුමාලාගේ ඒ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් කරනවා ස්ථාවර වූ දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කරන්නට ඕනේ. ඒ වගේම ජනතාවගේ මතය ප්‍රදර්ශනය කරන්න පුළුවන් එලි කරන්න පුළුවන් ඒ මතය දරන්න පුළුවන් දේශපාලන ස්ථාවරත්වයක් මේ රට තුල ගොඩනගන්නට ඕනේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. ඉතින් මේ විශේෂ වූ අවස්ථාවේදී අපි හැමෝම කතා වෙනවා අපි එකට එක් වෙලා මේ ආර්ථිකය දේශපාලනය සමාජ තත්ත්වය අපි ගොඩනංවන්නට අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කියලා. ඒකේ අපි පැහැදිලිව විපක්ෂයක් ඉදියට ඉන්නවා. අපි කියන්නේ ආර්ථිකය අපි ස්ථාවරත්වයකට ගේන්න ඕනේ. ඒ ස්ථාවරත්වයට ගේන්න අපේ සහයෝගය අපි ලබා දෙන්න ඕනේ. දැනටමත් අපි දන්නවා මුදල් කමිටුවේ සභාපතිකම බාර අරගෙන විපක්ෂය වෙනුවෙන් අර්ෂඩි සිල්වා මන්ත්‍රීතුමා ඒ සහයෝගයේ ඒ කටයුත්ත කරගෙන යනවා. ඒ වුණාට රජය මේ සහයෝගය ලබා ගැනීමෙන් රජය අද ජනතාවගේ මතයට කරන මර්ධනයට අපිට සහයෝගය දෙන්න බෑ. ඒ ජනතාවගේ මතය තමයි අරගලය විදියට මේ රට තුල අරගලය විදියට තිබ්බේ. මේ අරගලයට අරගලය මර්ධනය කරනවා කියන්නේ මේ ජනතාවගේ ඒ අදහස ජනතාවගේ ඒ අදහස මර්ධනය කිරීම තමයි කරන්නේ. ඒ හින්දා රජය විශේෂයෙන්ම ජනාධිපතිතුමා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මේ රටේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නේ විසඳාගෙන ස්ථාවරත්වයකට එන්න ඕනේ නම් අනිත් පැත්තෙන් දේශපාලන සමාජ ඒ ප්‍රශ්නය විසඳා ගැනීමේ අරිමාර්ගය තෝරා ගන්න ඕනේ. ඒ අරිමාර්ගය තමයි ජනතාවගේ මතය ප්‍රදර්ශනය කරන ජනතාවගේ මතය කියන ඒ අරගලයේ ඒ මතය ඇතුළට අරගෙන ඒකට විසඳුමක් ලබා දෙන්නට ඕනේ. ඒක මර්ධනය කරනවා නම් ඒකට විපක්ෂයක් හැටියට අපි ඉඩ දෙන්නට බෑ කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. එහෙනම් සහයෝගය දෙනවා කියන්නේ රට සංවර්ධනය කරන්ඩ රට ගොඩදා ගන්න මේ ආර්ථික ස්ථාවරත්වයේ ගේන්න අපි සහයෝගය දෙනවා. ඒ වුණාට මේ ත්‍ස්තවාදී වැළැක්වීම පනත පාවිච්චි කරගෙන මේ අරගලය අදිසි නීතිය ක්‍රියාත්මක කරගෙන මේ අරගලය මර්ධනය කරලා ජනතාවගේ අදහස මර්ධනය කරන්න යනවා නම් අපි කියනවා නැවතත් අපි ඒ වටා ආර්ථික ප්‍රශ්නයකට මූණ දෙන්නට වෙනවා කියන එක අපි මතක් කරලා දෙන්න ඕනේ.
අපි යයි මේ තත්ත්වයට
අපි නියෝජ්‍ය කතා
ඔබතුමාට තව මිනිත්තු දෙකක්
නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ රට ඇයි මේ තත්ත්වයට වැටුනේ මේ රටත් මේ තත්ත්වයට වැටුනේ මේ රටේ සියලු දෙනා මේ තමන්ගේ වගකීම පැහැරෙරියා මේ රට පාලනය කරපු නායකයෝ වගකීම පාරෑරියා ඒ වගේම දේශපාලක්ෂ්‍යෝ ඒ දේශපාලන කණ්ඩායමේ වගකීම පැහැරෙරියා ඒ වගේම රාජ්‍ය නිලධාරීන් වගකීම පැහැරෙරියා මේ රටේ ජනතාවත් තමන්ගේ වගකීම පැහැරෙරියා ඒ සියලු දෙනාම ඒ වගකීම පැහැර ඇරලා තමයි අද මේ රට බංගලොත්භාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් අද හැම දෙනාම මේ රටේ ජනතාව තමන්ගේ ආකල්පය වෙනස් කරගන්න ඕනේ. තමන්ගේ ඒ ක්‍රියාකාරකම් වෙනස් කරගන්න ඕනේ. ඒ ක්‍රියාකාරකම් වෙනස් කරගෙන තමන් හැම දෙනාම ජනතාව දේශපාලඥයෝ නායකයෝ ඒ වගේම මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ ඒ වගේම ව්‍යාපාරිකයෝ සියලු දෙනාම තමන්ගේ වගකීම ඉෂ්ට කිරීමේ ඒ තැනට ආවොත් පමණයි අපේ ඉදිරියට මේ රට සාර්ථකව ඉස්සරහට ගෙනියන්න පුළුවන්නේ. අපේ ව්‍යාපාරිකයෝ ටැක්ස් ටික ගෙවන එකේ වංචා කරනවා නම් ඒ වගේම දේශපාලඥයෝ දූෂණ කටයුතු වලදී දේශපාලඥයෝ ඒකට සහයෝගය වෙනවා නම් රාජ්‍ය නිලධාරීලා ඒකට සහයෝගය දෙනවා නම් ජනතාවගේ තමන්ගේ වාසියට තමන්ගේ ඡන්දේ දීලා මේ පාර්ලිමේන්තුවට මේ රට නායකයෝ තෝරනවා නම් අපිට මේකෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ එක වගකීම එක කණ්ඩායමකින් එක කොටසකින් තව කොටසකට අත පෙන්නන්නේ නැතුව තව කොටසක් උඩ ඒක පෙන්නලා තමන් නිර්දෝෂ වෙන්න බෑ. සියලු දෙනාම මේ රටේ තමන්ගේ වගකීම් පැහැරලා තියෙන්නේ. ඒ වගකීම අදවත් දැන්වත් මේ දැන්වත් අපි ඉතලා ඒ වගකීම ඉෂ්ට කිරීමත් එක්ක අපි සියලු දෙනාම එක් වෙලා මේ අවස්ථාවේදී දේශපාලන ભેදයෙන් එහාට ගිහිල්ලා අපි සියලු දෙනාම එක් වෙලා මේ රට ගොඩ ගැනීමේ අරිමාර්ගයට දේශපාලන බෝලය මේ පැත්ත ඒ පැත්තට පාස් කරන්නේ නැතුව අද වෙනකොටත් අපි දන්නවා පෝට්ටුව කරන්නේ තමන්ගේ ඒ පක්ෂය අදා ගැනීමේ උත්සවයක කරන්නේ දේශපාලන ක්‍රියාවලියක් ඒ තුල කරන්න බලන්නේ මේ මේ තියෙන මේ මේ අවදානම් තත්ත්වය තුලත් ඒ හින්දා රට ගැන හිතලා ඔබතුමාලාගේ කටයුතු කරන්නට ඕනේ කියන එක මතක් කරමින් අපි කියනවා සාර්ථක ආර්ථිකය ගොඩනැගීම සඳහා වූ සියලුම සාර්ථක දේවල් වලට සහයෝගය ලබා දෙනවා ජනතා මතය අරගලය මර්ධනය කරනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක් කරමින් අවසන් කරනවා ස්තුති
බෞද්ධ සිතී ගරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු ආචාර්ය සුරෙන් රාඝවන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා අසුන්ගෙන ඉන්න මොහොතක කතා කිරීමට ලැබීම සතුටක් Before I make the comments on the last day of the debate of what I personally and professionally think as one of the most decisive junctures of a nation that had survived at least 2,000 years. Today, by 4:30, we will decide as a nation representing in this house at least two kinds of people looking at our own future. Kind one will be those who are afraid to change, even at the darkest crisis of a state and the nations within. Kind number two, those who are willing still to hold on to their dark aspirations of power hunger, irrespective of the collapse of a state. Garu, නියෝජ්‍ය කතානායකතුමනි අදහවස වෙනකොට මා හිතනවා මේ ජාතියේ ඉතා පැහැදිලි කණ්ඩායම් දෙකක් නිරූපණය වෙනවා කියලා මේ ගරු සභාව තුළ. පළවෙනි කණ්ඩායම නම් වෙනස් වීමට භාජනය වෙන්නට වෙනස් වීමට බය නොවන බෞද්ධ ධර්මයේ කියා සිටින ආකාරයටම වෙනස් වීම පමණක් නිත්‍ය වූ ලෝකයක ඒ වෙනස් වීම බාර ගන්නට කැමැති කණ්ඩායමකුත් ඒ තුළින් මේ රටේ මිලියන 22ක ජනතාවගේ අභිප්‍රායන් බලාපොරොත්තුන් අනාගතය සුභවාදී කරන්නට කැමැති වන කණ්ඩායම සහ තමන්ගේ බලය සඳහා පමණක් සිතමින් මේ අඳුරු මොහොතත් දේශපාලනීයකරණය කරන්නට පෙළඹෙන කණ්ඩායමක් හැටියට කණ්ඩායම් දෙකක් මේ ජාතිය හමුවේ අද හවසට වෙන්වෙන්නට නියමිතය. මගේ බලාපොරොත්තුව මගේ අදිෂ්ඨානය සහ මගේ දායකත්වය අද අපි හවස මේ රට අනාගතය දිනා ගන්නා වූ කණ්ඩායම ජය ගන්නවා නියතයි කියන එකයි මේ විවාදයේ ඡන්දයෙන් පසු. මා මෙසේ කියන්නේ ඇයි? අවුරුදු 72ක 74ක ඉතිහාසයේ දියා මේ සභාව තුල නොඑක් කෝණවලින් අපිට විවාදය විස්තීර්ණ වුණා. වගකීම් බාර ගන්නා අය සහ ඒ වගකීම් වෙනුවට අනිත් අයට දෝෂාරෝපණය කරන අය හැටියට අපි දැක්කා. අවාසනාවන්තකමකට වගේ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මම දුක් වෙන්නේ බොහෝ මහාචාර්යවරුන් බොහෝ ආචාර්යවරුන් තමන්ගේ දේශපාලන හේතුන් නිසා තෝරාගත් මාර්ගය ඉතා පටු මාර්ගයක් වී මේ වෙනස් වීමට විරුද්ධව කටයුතු කරන්නට ඔවුන්ගේ බුද්ධිය හා ආත්මය පාවිච්චි කිරීමයි. උදාහරණයක් හැටියට ජනතාව සහ දේශීය සම්පත් කියන මේ වචන දෙක අපි ඩෙරිඩියානු න්‍යාය අනුව දන්වා වචන භාවිතය හුදෙක් භාවිතා කරන්නාට වඩා ඒ වචන සවන් දෙන්නාට හා ඒ සවන් දෙන්නාගේ අර්ථ නිරූපණය තමයි වැදගත් වෙන්නේ. Because the words are more significant to the interpreter than to the pronouncer. ජාතික සම්පත්තියට අපි හඳුන්වන්නේ මොනවද? ජාතියක් සතු සම්පත් ද්‍රව්‍ය ස්වභාවික මෙන්ම ස්වභාවය හා මනුෂ්‍යයන් එකතු වී කරන සියලු දේ අපට ජාතික සම්පත් හැටියට බ්‍රෝඩ්ලි අපිට විස්තර කරගන්නට පුළුවන්. නමුත් අද දේශපාලනකරණය නිසා ජාතික සම්පත් බවට මේ නම් කරන ආයතන වලට වෙලා තිබෙන මේ මහා විශාල පාඩුව නිසා ඒ පාඩුවේ වේදනාව විඳින්න වෙන්නේ දෙල්කන්ද ඉරිදාපොලේ හෙරළ වික්‍රොණ අම්මාත් හම්බන්තොට දීවරයාත් මුල්ලතී වූ ආබාධිත ගොවි පවුලක් තමයි. ඇයි රාජ්‍ය සේවකයන්ට පඩි ලැබෙනවා, විශේෂඥයන්ට පඩි ලැබෙනවා, වෘත්තියෙන් ඉහළ තලයේ ඉන්න අයට පඩි ලැබෙනවා, පාර්ලිමේන්තුවේ ඉන්න අපටත් පඩි ලැබෙනවා. නමුත් මේ රටේ මිලියන 5ක් පමණ දෛනික වේතනය හොයන ගොවිතැනට සම්බන්ධ දීවරයන්ට සම්බන්ධ ජනයාගේ පුරවැසියන්ගේ අයිතිය උදුරා දමමින් එය වළඳා දමමින් තමයි අපි අද රාජ්‍ය සම්පත් කියන මේ ආයතන භාවිතා අවභාවිතා කර තිබෙන්නේ. එය පක්ෂ සියල්ලක්ම කර තිබෙනවා. පක්ෂ සියල්ලක් පමණක් නෙවෙයි, බලයට පක්ෂ පමණක් නෙවෙයි, බලයට පොරකන පක්ෂ පාමය කර තිබෙනවා. ඒ වගේම බෙදුම්වාදයට සහයෝගය දක්වන පක්ෂත් බෙදුම්වාදයත් මේ මහා විනාශයට ඍජුවහා වක්‍රව දායක වෙලා තිබෙනවා. එහෙනම් අද හවස අපට තිබෙන අභියෝගයක් තිබෙනවා අපේ හෘද සාක්ෂියේ ඉදිරියේ. එනම් මේ වෙනස් වීම දේශපාලනය සඳහා ආර්ථිකය ගොඩනගනවාද, දේශපාලනය සඳහා ආර්ථික මධ්‍යස්ථාන ආර්ථික මර්මස්ථාන අපි තවදුරටත් දේශපාලනය කරනවින් ඉන්නවාද, එසේ නොවෙනවා නම් ආර්ථිකය සඳහා වූ දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අපි හැඩගැස්සෙනවාද කියන තර්කයට විවාදයට පිළිතුරු දෙන්නේ නැතිව මා හිතන්නේ නැහැ අපිට ගෙදර යන්න පුළුවන් වෙයි අද කියලා. විසිවනි සීවසේ
තමිනිත දෙකක කාලයක් තිනුම්තු
ස්තුතියි. විසිවනි සීවසේ තිබුණ හැම ක්‍රමයක් දේශපාලන හේතුන් නිසා උදාහරණයක් වශයෙන් අපේ තෙල් සංස්ථාව පටන් ගැනීම 1961 බැන්ඩොන් සම්බන්ධණයෙන් පස්සේ 58 තීරණය ගන්නවා දකුණු ආසියාවේ තිබෙන සියලු ඇමරිකන් සන්නාම ඉවත් කළ යුතුයි. එය තමයි දේශපාලනය කියලා. ඒ නිසා අපි එවකට මේ රටේ තෙල් නිෂ්පාදනය කර බෙදා හරපු ආයතන එක මාස 6කින් අපි පිටට යවනවා. යන්න කියනවා ඒ අයට 1920 තිරුකුණාමලයේ තෙල් ටැංකි 100 හදලා යුද්ධය නිසා කල් ගිහින් ඒත් අපට බාර දුන්නු ඒ තෙල් ටැංකියේ වලින් අද වෙනතුරුත් 10%කින්වත් අපි වැඩ අරන් නැත්තේ ඇයි? අපි වෙනස් වීමට බය නිසා. We are afraid of the changes. We are afraid to a new world. We are afraid of our own shadows. Honorable Deputy Speaker, this culture, this attitude, this mindset must end. It is for your own children, my own children, and the children of this nation. We must change that attitude. ඒ නිසා තමයි අද මේක ආයතනයක් ගැන විතරයි මට කාලය නැති නිසා අද කතා කරන මේ තෙල් අර්බුදේ තෙල් සංස්ථාව 2019 තමයි ඒගොල්ලන්ගේ අන්තිම වාර්තාව තිබෙන්නේ. 2019 පාඩුව විතරක් බිලියන 13ක් කාට තෙල් දිකන් දීලාද මේ? අද වෙනකොට දීවරයාට භූමිතලටත් අපි දෙන්න වෙලා තියෙන්නේ ඉතා අධික මිලට. ඒ නිසා නමුත් ඒ තෙල් සංස්ථාවේ පාඩුවට හේතු වෙන තව ආයතන දෙකක් තිබෙනවා. විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකනය. 90%ක්ම පාඩුව ඒ ආයතන දෙකට. ඒ නිසා මේ ආයතන පිළිබඳව ප්‍රතිවිවගත කිරීම කරන්න කියන්නේ අනාගතය වෙනුවෙන් ගෝලීය ප්‍රාග්ධනයට සම්බන්ධ වීමක්, අපට අවශ්‍ය කරන තාක්ෂණය ලබා ගැනීමක්. ඒ ප්‍රාග්ධනයයි තාක්ෂණයයි හරියාකාරවට කරන්නට පුළුවන් විදිහේ ආදේශපාලනික වුණු කළමනාකරණයක් අපට අවශ්‍යයි. ඒ නිසා මේ අයවැයෙන් අපට ලබාගත හැකි ජයග්‍රහණ හැටියට මා හිතනවා අද දේශයක් හැටියට අද ජාතියක් හැටියට ජාතියේ සිතන කණ්ඩායමක් හැටියට අපි ලෑස්ති වෙලා ඉන්නවා සිස්ටම් චේන්ජ් එකකට යන්න. සිස්ටම් චේන්ජ් කියන්නේ නම් අපි සිස්ටම් චේන්ජ් එක ගේනවා නම් මේ නරක් වෙච්ච සිස්ටම් එක නඩත්තු කරන අයව චේන්ජ් කරන්න ඕනේ. මේ නරක් වෙච්ච කඩාවැටෙන සිස්ටම් එක වෙනස් කරන ආයතන බවට පත්විය යුතුයි. ඒ නිසා මේ ගරු සභාවේ ඉන්න බුද්ධිමත් මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ අද හවස අපි කරන තීරණය මෙරටේ අනාගතයටත් අපේ දුවදරුවන්ගේ අනාගතයටත් වෙනුව ගන්න තීරණයක් හැටියට මේ අයවැය අපි දකිමු. ශ්‍රී ලංකාව වෙනස් වුණු දේශයක් හැටියට අලුත් ගමනක ප්‍රාරම්භය අපි අද පාසතහන් තබමුයේ මා ප්‍රාර්ථනා කරමින් අවසන් කරන ස්තුතියි.
පෞමිසති ගර්වන්තමුනි ඊළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මෙතුම ඔබතුමාට මිනිත්තු 17ක කාලයක්
තියෙනවා.
ඔබතුමාට අවස්ථාව.
I'm not ready. My speech is supposed to be later.
Okay. Garu, W. Dharmasena Garu Mantri, I'm going to talk to you about this.
Garu,
I'm
going to talk to you. Garu ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් ඇමතිතුමා විදියට ඉදිරිපත් කරන ලැබු අතුරු අයවැයට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ විශාල ආර්ථික දේශපාලන සමාජ අර්බුදයක් පැන නැගිලා තියෙන වෙලාවේ ඒ සඳහා වන දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම් පිළිබඳව ඇතිවන ගැඹුරු සාකච්ඡා තුළ අපි කාට ජනතාව පීඩා විඳින පොඩි පොඩි ප්‍රශ්න මඟහැරෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ඉතාම පහසුවෙන් විසඳන්න පුළුවන් අපේ ජනතාව මුහුණ දෙන එවැනි ප්‍රශ්න කීපයක් මතු කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. රාජ්‍ය සේවය අඩු කළ යුතුයි වගේ දේවල් ආණ්ඩුව ජනප්‍රිය මාතෘකා බවට පත්වෙලා තියෙන වෙලාවේ මම මතක් කරන්න කැමැති රාජ්‍ය සේවකයා ගත කරන්නේ සුවපහසු සුභෝගභෝගී ජීවිතයක් නෙවෙයි කියලා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෝ බහුතරයක් තමන්ගේ දරුවන් උසස් අධ්‍යාපනයට නැත්තන් ගෙයක් දොරක් හදාගන්න වැටුපෙන් 160ක් ගෙවීමේ පදනම මත ණය අරගෙන තියෙනවා. සමහර රාජ්‍ය බැංකු පොලී අනුපාතය වෙනස් කිරීම තුළ සමහර රාජ්‍ය සේවකෝ අසරණභාවයට පත්වලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, ආයතන සංග්‍රහය 90%, 140ක් ණයකරුට ඉතුරු වෙන විදිහට තමයි රාජ්‍ය බැංකුවකින් හරි පුජ්ජිලික බැංකුවෙන් හරි ණය ලබා දිය යුත්තේ. දැනට මාස 6කට පෙර 108ට ලබාගත්තු ණය අද 118 පොලියකට තමයි ණයකරුට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. එදා 35,000ක් වුණු ණය වාරිකය අද 53,000කට ආසන්න ප්‍රමාණයකට ඒ ණය වාරිකය වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ හේතුන් නිසා මේ රාජ්‍ය නිලධාරීන් මේ ණය ලබාගත්තු රාජ්‍ය නිලධාරීන් ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ හේතුව නිසා එදා ගෙවු වාරිකයට වඩා විශාල මුදල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දැනට 125%ක්වත් වැටුප ඉතිරි වෙන්නේ නැහැ මේ රාජ්‍ය නිලධාරීන්ට. මේ වගේ ආර්ථික තත්ත්වයක් තුළ එහෙම ණය ගෙවන්න පුළුවන්ද? මෙහෙම වැඩි පොලියක් අය කරන එක සාධාරණද? මේක නීතියානුකූලද? දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද? ගෙයක් දොරක් හදාගන්නේ කොහොමද? එදිනෙදා වියදම් දරාගන්නේ කොහොමද? රාජ්‍ය බැංකු මෙහෙම කළාම අනිත් පුජ්ජික බැංකු මොන විදිහට මේ ණය පොලිය වැඩි කරයිද? ඒ නිසා මහ බැංකුව, ඒ නිසා මම ගරු නියෝජ්‍ය කතා නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය සේවකෝ මේ විලා තියෙන අසරණය මේ අයට මේ පොලිය ගෙවා ගන්න බැරුව 125%ක්වත් මෙතුමාගේ වැටුප ඉදිරිවන්නේ නැති තියෙන මොහොතක මෙම කාරණයට පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරු විදියට ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමා දැනුවත් කරලා මේ පොලී අනුපාතයන් අඩු කරලා මේ රාජ්‍ය සේවකයන්ට යම්කිසි වැටුපේ ඉතිරි කරගන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කර දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තව කාරණයක් මම මතක් කරන්න කැමතියි. ඊළඟට වැඩිහිටි දීමනාව ලබන පුජ්‍යලයන්ට
මට තව මිනිත්තු දෙකක් කාලයක්
ගන්න නියෝජ්‍ය කතානායකතුමා වැඩිහිටි දීමනාව ලබන පුජ්‍යලයන්ට වැඩිහිටි දීමනාව මෙතෙක් කල දීමනාව ලබා දුන්නේ ළඟම තියෙන තැපැල් කන්තෝරුවෙන්. මේ වෙනකොට 2022 8/17 දින කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්තුමා මගින් ලිපියකින් දැනුවත් කරමින් මෙම ගෙවීම් අදාළ කොට්ටාසවල සමුද්දි බැංකු වලින් ගෙවීමට කටයුතු කරන කියලා දැනුම් දීලා තියෙන සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මේ කටයුත්ත නිසා අවුරුදු 70කට වැඩි ආදායම් මේ 70කට වැඩි දීමනාව ලබන අය, අවුරුදු 100කට වැඩි දීමනාව ලබන අය, ආබාධිත දීමනාව ලබන අය, වකුගඩු දීමනාව ලබන අය අසරණ වෙලා තියෙනවා. මේ අයලා දැන් සමුද්දි බැංකු හොයාගෙන කිලෝමීටර් 25-30 ඈත බැංකු හොයාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කිලෝමීටර් 30ක් 40ක් මේ අය යනකොට රුපියල් 225ක් 250ක් විතර එක බස් එකේ එක පැත්තකට ගෙවනකොට දෙපැත්තට රුපියල් 500ක් විතර ගෙවන්න වෙනවා. මේ අය තනියෙන් මේ ගමන යන්න බැරි අය ඉන්නවා. මේ අය දෙන්නේක් සමග ගියොත් මේ ගාස්තුවෙන් රුපියල් 1000ක් විතර ගෙවන්න වෙනවා. සමහර අයට මේ පොදු බඟී ප්‍රවාහන සේවයවත් බස් එකේවත් යන්න පුළුවන් කමක් නැති අය ත්‍රිවිල් එකක් අරගෙන ගියොත් මේ ලැබෙන දීමනාවෙන් 7-5ක්වත් මේ අසරණ අයට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් නිකුත් කරන ලද මේ ලිපිය ගැන සලකා බලලා මේ ලිපිය මගින් මේ සමුද්‍රි බැංකුවෙන් ලබා ගන්න කියලා තියෙන ආධාරය මේ දීමනාව නැවත ළඟම තියෙන තැපැල් කාන්තෝරුවෙන් මේ ආබාධිතයන්ට ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කර දෙන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම
සංගණ කරවන්තුමා
කරුණ නියෝජ්‍ය කතානායකතුමා
කාලය අවසන් වෙන කරුමන්තුමා
හරි නියෝජ්‍ය කතානායකතුමා එහෙමනම් තවත් කරුණ රාශියක් තියෙනවා මට කතා ගන්න කොහොමත් ඒක අවස්ථාවක් නොවෙන නිසා මම මේ අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ඉදිරිපත් කරන ලිපිය සභාගත කරමින් මට අවස්ථාව ලබා දීමේ සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම නතර වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි කරුමන්තිතුමාට.